නාම ධර්ම තේරුම් කරගන්න අපිට පහසුයි, මේ රූපේ තේරුම් කරගන්න පහසුයි, නාම ධර්ම අපහසුයි කියන. මට හිතෙන්නේ කී අනිත් පැත්ත රූපේ තේරුම් කරගන්න අපහසුයි, නාම ධර්ම තේරුම් කරගන්න පහසුයි කියන. මොකද රූපය අවබෝධ කරගත්තොත් අනාගාමී වෙනවා. රූපය පිරිසිඳ දැකපු දවසට කබලින්ක ආහාරය පිරිසිඳ දැනගත්තොත් නාගාමී. නාගාමී කියන්නේ මේ ලෝකේ නැවත එන්නේ නැහැ. ඒ හින්දා අනාගාමී කියනවා. ආගාමී කියන්නේ නැවත එනවා මේ ලෝකෙට. නාගාමී කියන්නේ අනාගාමී කියන්නේ නැවත එන්නේ නැහැ. මවකුස නැහි ජාතු ගබ්බ සේයම් පුනරේති. නැවත මවකුසකට එන්නේ නැහැ. එතකොට ඒ රූපය ගැන ඉගෙන ගන්න බොහෝයි. ගොඩාක් දේවල් තියෙනවා. අපි යම් කිසි සතුරෙක් එක්ක යුද්ධයකට යනකොට අපි ගාව තියෙන ආයුධ බලවත් නම් ඒ ආයුධ වල බලවත් ආයුධ නොයෙක් ආකාරයට පහර දෙන්න පුළුවන් ඒවා තියෙනවා නම් යුද්ධය දිනන්න පහසුයි. ඒ වගේ දැන් මේ මාර යුද්ධයට තියෙන ආයුධ තමයි අපිට මේ ධර්ම ගැන තියෙන දැනුම. සන්නාහ කම්මාර රණේ විශේෂං මාර යුද්ධයට සන්නාහකයක් වගේ මේ ධර්ම වෙදිනවද නැතුමක් වගේ. ඒ වගේම අපි නොදන්න නොදැක්ක පුද්ගලයෙක්ව හොයන්ට යනවා නම් ඒ අපි හොයන්ට යන පුද්ගලයාගේ විස්තර ටික ඉස්සෙල්ලා අපි දැනගෙන තියෙන්න ඕනේ. එයාගේ ලක්ෂණ ටික දැනගෙන තියෙන්න ඕනේ. ඒ පුද්ගලයා ගැන දන්න විස්තර ටික දැනුම පුද්ගලයා හෝ ස්ථානයක් හොයන්ට යනවා නම් ඒ වටපිටාවේ අපි ගාව තියෙන දැනුම වැඩිතරමට ඒ පුද්ගලයා නැත්තම් ස්ථාන හොයාගන්න අපිට පහසුයි නේද? ඒ වගේ අපි ටිකක් අද මේ රූපය ගැන කතා කරමු. ගැඹුරු දහම් කරුණුකුත් උනන් අහන්න පුළුවන්. මේකෙන් කතා කරනකොට ඉබේම ගැඹුරු දහමුත් එනවා. මොකද මේ රූපය ගැන කතා කරන්න ගියාම අපිට නාම ධර්ම ඉබේම හසු වෙනවා. කතා කරන්න පුළුවන්. මේ එකට තමයි මේ ධම්ම අභිධර්ම පිටකේ මේ ධම්ම සංගණේ ප්‍රකරණය කරන ප්‍රකරණේ තියෙන්නේ සතර පරමාර්ථ ධර්ම කියලා බුදුරජාණන් වහන්සේ කොටසක් වෙනලා තියෙනවා. චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා හතරක්. පරමත්ත කියලා කියන්නේ බෙදලා බෙදලා යමක් නොබෙදිය හැකි තැනකට යනවනම් ආපහු බෙදන්න බැරි තැනකට යනවනම් අන්න ඒකට කියනවා අර්ථයක්, පරමාර්ථයක් කියලා, යථාර්ථයක් කියලා. ඉතින් මේ සංකත අසංකත කියන ධර්මතා ඔක්කොම එකට කුළු ගන්නලා කැටි කරලා මේ සතර පරමාර්ථ ධර්මයන් දේශනා කරලා තියෙනවා. අභිධර්මයේදී මේ සතර පරමාර්ථ ධර්මයන් ගැන නුවණ තමයි අපිට ඇති කරලා දෙන්නේ. විශේෂයෙන්ම චිත්ත සහ රූප කියන කොටස් දෙක හොඳට පෙන්වලා තියෙනවා මේ ධම්මසංගණේ. මේ ධම්මසංගණේ ප්‍රකරණය ඉගෙන ගත්ත පමණකින් කියන චුල්ලසෝතාපන්නයි කියලා. එතන සෝවාන් වුණා වගේ කියනවා. එච්චරට වටිනවා. ඉතින් අභිධර්මය අමාරුයි කියලා කියන්නේ ගොඩක් දෙනෙක් ඒකේ ප්‍රභේදගත ගතිය නිසා. දැන් නමුත් කෙටියෙන් ගත්තාම අභිධර්මය තමයි ලේසි. අපි කියමු දැන් ඕගොල්ලෝ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා සූත්‍ර ක්‍රමයට මේ පංච උපාදාන ස්කන්ධය පංචස්කන්ධය ගැන ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තට රූපය කියන්නේ මොකද්ද කියලා අපි ජීවිතයෙන් හඳුරන්නේ නැහැ, දන්නේ නැහැ. ඊට පස්සේ මේ අභිධර්මයෙන් කරන්නේ ඒ රූපය මොකද්ද කියන එක ලෙහන්ඩ පුළුවන් තරම් ලෙහෙලා, ලිහිල් කරන්න පුළුවන් තරම් ලිහිල් කළා, පැහැදිලි කරන්න පුළුවන් තරම් පැහැදිලි කළා, විසිරවන්න පුළුවන් තරම් විසිරවලා පෙන්වන එක. මේ අභිධර්ම ධම්මසංගණයේ තියෙන රූප ටික පෙන්වන ටිකෙන් හැර වෙන රූප නැහැ. ඒ ටික ඉගෙන ගත්තාම දැනගත්තාම එයා රූපය ගැන තියෙන ඔක්කොම ටික දන්නවා. එතකොට එයාට පුළුවන් ඒ අවස්ථාවට ඒ තැන්වලට රූපය හම්බ වෙනකොට ඒ ගැන නුවණ ගෙනහිල්ලා ඒ රූපය අවබෝධ කරගෙන රූපය අනුව යන කෙලසුන්ගෙන් මිදෙන්න පුළුවන්. මේ ඒ නිසා මේ ධම්මසංගණයේ තියෙන කොටස් වලින් අපි මුලින්ම මේ රූප කාණ්ඩය ටිකක් ඉගෙන ගමු. එක දවසකට නම් අපිට ඉගෙන ගන්න අමාරුයි. ටිකක් පාඩමක් හැටියට පොයෙන් පොයටව දිගටම යන්. ඊට පස්සේ පුළුවන් අපිට නාම ධර්ම ඉගෙන ගන්න. මේක අමාරු නෙමෙයි. යමක් පහසු අර්ථය හඟවා තනි වචනකින් කියන එකද ඒක හොඳට ලෙහෙල දිගහැරලා පෙන්නන එකද අමාරු. තේරුම් කරගන්න පහසු කෝකද? ලෙහෙල පෙන්නන එක නේද? දැන් අපි කියමු තීක්ෂණ ප්‍රඥාවක් තියෙන නුවණක් තියෙන සාරිපුත් මහ රහතන් වහන්සේට නම් සාරිපුත්ත රූපයට තියෙන තණ්හාව අතහැර යුතුයි කිව්වනම් ඇති. දන්නවා. එතකොට මේ ඔක්කොම ඉබේම ඒ නුවණට එනවා. ඒක හැමෝටම හරියන්නේ නැහැ. එතකොට නුවණ අඩු කෙනාට මොකද වෙන්නේ? ඒක ලෙහෙලා පෙන්වන්නට වෙනවා. රූපේ තව ටිකක් ලෙහෙලා පෙන්වන්නට වෙනවා. මේකෙදි අභිධර්මයේ උගන්වන කෙනාටයි ප්‍රඥාව හොඳට තියෙන්න වෙන්නේ. අපි හිතන්නේ අභිධර්මයේ ඉගෙන ගන්න නම් ගොඩාක් ප්‍රඥාව තියෙන්න ඕනේ හැමෝටම බෑ කියලා. උගන්වන කෙනාට හොඳට හැකියාවක් තිබුණොත් ඉගෙන ගන්න කෙනාට ඒ නුවණ ගන්න එක අපහසු නෑ. ඉගෙන ගන්න කෙනාට මුළු අභිධර්මයම නුවණ ඕනේ නෑ. එහෙම නම් ඉගෙන ගන්න දෙයක් නෑනේ. ඉතින් ලෙහෙල පෙන්වුවාම එයාට බොහොම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ මට හිතෙන්නේ සූත්‍ර යකින් පෙන්වන කාරණාට වඩා අර්ථය සරලයි අභිධර්මයට එනකොට මේකේ අර්ථය ලෙහෙල ගන්න පුළුවන් අපේ ජීවිතෙන්. ඒ කියන්නේ අපේ ජීවිතෙන් දකින්න පුළුවන් අපිට අභිධර්ම මට්ටමින් ඉගෙන ගත්තාම ජීවිතෙන් හම්බ වෙනකොට දන්නවා අපි. සූත්‍ර ක්‍රමයට හිත දෙබුවට දන්නේ නැහැ. ඒක කියන්නේ ඔක තියනවා මේ ධර්මයේ විස්තර කරන ක්‍රම කීපයක්. උද්දේශ නිද්දේශ පට නිද්දේශ කියලා. උද්දේශ කියලා කියන්නේ යමක මූලික හැඳින්වීම, ඒ කියන්නේ මාතෘකාව. ඊට පස්සේ නිද්දේශය කියලා කියන්නේ ඒ මුල් කරගත් ධර්ම පාඨය මදක් විස්තර කරන එක. පටි නිද්දේශය කියලා කියන්නේ හොඳටම විස්තර කරනවා. පැහැදිලි කරනවා. තමයි ධම්මසංගණේ කියන්නේ රූපය ගැන පටි නිද්දේශය හොඳට විස්තර කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ටික ඉගෙන ගත්තාම තියෙන වාසිය තමයි බිම සක්කාය දිට්ඨිය අතහැරෙනවා. ඒකයි චුල්ලසෝතාපන්න කියලා කියන්නේ. දැන් සත්ව පුද්ගල ආත්ම භාවයෙන් කටයුතු කරන අපිට කොච්චර දර්ශනාත්මක යමක් කතා කරනවා මේ සත්ව පුද්ගල හැඟීම අතහැරෙන්නේ. නමුත් සතර පරමාර්ථ ධර්මයන්ගෙන් ඒක දෙකට බෙදෙනවා, සංකත පරමාර්ථ සහ අසංකත පරමාර්ථ කියලා. මේ සංකත පරමාර්ථ ධර්මයන් තේරුම් ගත්තාම චිත්තචෛසික රූප කියන ධර්මතාව ටික පුද්ගලයේ කතා කරනවා, පුද්ගලයක එක කතා කරනවා, අපි කතා කරනවා, පුද්ගලෙක් වැඩ කරනවා කියලා ලෝකය විවහාර කරන තැනක පවතින මෙන්න මේ ටික නේද කියලා නුවණින් අපිට ශනිකව අරගෙන පුළුවන් හැකියාවක් වෙනවා. මේ පුද්ගල භාවයේ අතහැරලා පවතින ඇත්ත ඇති හැටි පවතින ධර්මතාවය ගැන අපේ නුවණ ගෙනියන්න පුළුවන්. එතකොට අපිට පුද්ගල භාවයේ අතහැරන ධර්මයක් තමයි හැම වෙලෙම හම්බ වෙන්නේ. ඒ සඳහා අපි ටිකක් මේ ධම්මසංගණයේ ඉගෙන ගමු. මමයි කිව්වා ගියසපේ පොත් ගේන්න කියලා. ගෙනාවද හැක්කමල? ටික ටික අපිට ඔක්කොම මතක හිටින්නේ නැහැ. මේව පුළුවන් තරම් ටිකක් ලියාගෙන මතක තියාගන්න තරමට හොඳයි. පස්සේ හරි කමන්නේ ලියාගන්න. ලියාගන්න තියෙන ඒවා තියෙනවා. ඉස්සෙල්ලා අදම ලියාගන්න දෙන්න. ඔය ටික කියලා දෙන්න ජීවිතේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මේ රූපය ගැන විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේම ඉස්සෙල්ලා ප්‍රශ්නයක් අහනවා. තත්ත කතමං සබ්බන් රූපං. එහි සියලු රූපය කියලා කියන්නේ මොකේද? සියලුම රූප කියලා කියන්නේ මොනවටද කියලා ප්‍රශ්නයක් අහනවා බුදුරජාණන් වහන්සේ. අහලා බුදුරජාණන් වහන්සේ මේකට උත්තර දෙනවා. චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං. සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා පවත්නා උපාදාය රූපත් කියන මෙන්න මේ ටිකයි සියලුම රූප කියලා කියන්නේ කියලා. සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා පවත්නා රූපං කියන මෙන්න මේ ටික තමයි සියලු රූප කියලා කියන්නේ. එතකොට මෙතනදී මේ සතර මහා ධාතු සහ උපාදාය රූප කියන මේ ටික අපි පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ. මේ සතර මහා ධාතු කියලා කියන්නේ මහා ධාතු, මහා භූත කියලා අපි කියනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරට. පඨවි කියලා කියන්නේ ලක්ෂණයක්. තද, රළු, කර්කස, ගොරෝසු ලක්ෂණයක්. දැන් මේ පුටුවක ඉඳගෙන ඉන්නවා කියලා අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ පඨවි කියන තදගතිය කියන එකේ දරා ගැනීමේ ලක්ෂණය නිසායි. අපිට පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ පටවි කියන කොට ඇහැට පෙනෙන මට්ටමක් හිතාගන්න එපා. ලක්ෂණයකින් ඒ ගතියෙන් දැනෙන ස්වභාවයෙන් අපි තේරුම් කරගන්න ඕනේ. අනිත් ආයතනත් ඉගෙන ගන්නකොට අපිට මේක වැටහෙයි. ආපෝ කියලා කියන්නේ ගලන, වැගිරෙන, බැඳෙන, ඇලෙන ස්වභාවයට. ආපෝ ධාතුව නොවුනනම් කිසිම වෙලාවක මේ වස්තු මේ විදිහට අපිට හදන්න බෑ. හරියට අලු ටිකක් හුළඟකට දැම්මහම පා වෙනවා වගේ මේ ඔක්කොම දූවිලි වගේ පා වේ. මේ ආපෝ ගතිය තියෙන හින්දායි යම් මේ එකට 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 බැඳිලා තියෙන්නේ මේ කලාප. මේ ආධ්‍යාත්මික ශරීරය බාහිර වේවා. ඊට පස්සේ තේජෝ. තේජෝ කියන්නේ දවන, තවන, දිරවන, පැසවන ස්වභාවයක්. ඒ ස්වභාවය තියෙන නිසායි ඕනෑවට වඩා වැගිරෙන්න යමක් දෙන්නේ නැති තැන්වල වැගිරෙන්නේ නැති ස්වභාවයටපත් වෙන්නේ තේජෝසණයටයි. එතකොට දිය කරන්න ඕනේ දෙයක් දිය වෙන්නේ තේජසණයටයි. ඊට පස්සේ වායු කියන ස්වභාවය නිසායි වායු ධාතුවේ ස්වභාවය තමයි හමන, පිම්බෙන, හැකිලෙන, සොලවන ස්වභාවය. ඒ නිසායි අපිට අතපය එහාට මෙහාට කරන්න පුළුවන්, වස්තු මෙහාට මෙහාට කරන්න පුළුවන්කම තියෙන්නේ. ඔක තමයි සතර මහා ධාතුව. ඊට පස්සේ උපාදාය රූප කියලා ටිකක් තියෙනවා. දැන් මූලික මාතෘකාව විතරයි මම විස්තර කරන්න. මේකේ නැත්තම් තියෙනවා ගුණාක් ප්‍රභේද. ඒ කියන්නේ ඒකක සංග්‍රහය, ද්විතීය සංග්‍රහය, තෘතීය සංග්‍රහය කියලා 10ට යනකම් රූපේ ගැන ප්‍රභේද 10 ආකාරකින් උගන්වනවා. මම ඉස්සෙල්ලාම මේ සතර මහා ධාතුවත් උපාදාය රූප කියන ටික උගන්වන්න. ඈ ඊට පස්සේ ඕකටම තව තියෙනවා 11 ආකාරයකින් ඉගෙන ගන්නත් අපිට අතීත, අනාගත, වර්තමාන, ආධ්‍යාත්මික, බාහිර, දුර ළඟ කියලා. දැන් ඔය මහ භූත රූප හතරයි උපාදාය රූප කියලා තව 23ක් තියෙනවා. 24ක් තියෙන එකෙන් හදේවස්තු රූපය ගන්නෙ නැහැ. මෙතනින් පෙන්වන්නේ නැහැ. ධම්ම සංගණේ 23ක් තියෙනවා. ඒ උපාදාය රූපයන්ට තමයි අයිති මොකද්ද? කතමන්තං රූපං උපාදා. උපාදා රූපය කියලා කියන්නේ මොකද්ද? මොනවාද? ඉස්සෙල්ලා තියෙනවා වස්තු රූප කියලා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය මේවා උපාදාය රූප. ඊගාරුණන්ති මොකෙන්ද? නෑ නෑ නෑ, උපාදාය රූප. ඇහැ, කන, දිව, නාසය, ශරීරය රූප. රූප සද්ද, ගන්ධ, රස. මං හිතුව කේක ස්පර්ශයයි කියන්නේ. ඊට පස්සේ රූපේ, සද්දේ, ගන්ධේ, රසේ ඈ එච්චරයි. ඒවට කියනවා ගෝචර රූප කියලා. මේ දැන් හොඳට මතක තියාගන්න ඕනේ මේ උපාදාය රූප ටික කරන්නේ. දැන් අපි දෙකට බෙදුවා මහ භූත රූප උපාදාය රූප කියලා. දැන් ඉස්සෙල්ලා අපි මහ භූත රූපය ඉගෙන ගත්තනේ. ඒ මහ භූත රූපය තමයි පොට්ටබ්බෙට වැටෙන්නේ. තේරුණාද? මේ උපාදාය රූප ටිකයි දැන් මේ කරන්නේ. උපාදාය රූප වලටයි තින හැ පොට්ටබ්බ ධාතුව. කයට ගැටෙන පොට්ටබ්බ ධාතුව උපාදාය රූපයට අයිති නැහැ. ඔන්නෝයේ බෙදීම නැති හින්දායි ඔක ගැන දන්නේ නැති හින්දායි අපිට මේ දර්ශනීය ජීවිතෙන් දකින්න බැරි. ඕතන තිබුණාම ඉබේම කෙලෙස් අතහැරෙනවා. මේ දර්ශන. හොඳට ඒ දෙක මතක තියාගන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා අපි මහ භූත රූප ටික කළානේ. දැනට තියන්න. දැන් උපාදාය රූප කියන ටික ඉගෙන ගන්න ඕනේ. ඇහැ කන දිව නාසය ශරීරය රූප එකට බාහිර දේවල් රූප ශබ්ද ගන්ධ රස එච්චරයි හරිද ඊට පස්සේ තව තියෙනවා ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය මොකද ඈ මොකද ඇහෙන්නේ චිත්තින්ද්‍රිය පුරුෂින්ද්‍රිය ජීවිතින්ද්‍රිය කාය විඤ්ඤාප්ති වචේ විඤ්ඤාප්ති ආකාශ ධාතු රූපස්ස ලහුතා රූපස්ස මුදිතා රූපස්ස කම්මඤ්ඤතා උපචේ සන්තති ජරතා අනිච්චතා කබලින්කාහාර මෙන්න මේ ටිකේ ලක්ෂණ ටික තේරුම් කරගන්න ඕනේ ඊට පස්සේ දැන් එතන ඉඳලා බුදුරජාණන් වහන්සේ මේ රූප ටික පැහැදිලි කරන එක තමයි මේ කරන්නේ. දැන් මේ කියපු රූප ටික පැහැදිලි කරනවා. දැන් ඔන්න රූප ටික ඔක්කොම කියලා තියෙන්නේ. ඔතනදී දැන් ජීවිතෙන් අපිට හඳුනා ගන්නයි තියෙන්නේ රූප කියන එක මොකක්ද කියලා. සබ්බන් රූපං ඔක්කොම රූප හැටියට ගත්තාම රූප කියන්නේ මොනවටද? ඔක්කොම රූප කියන්නේ මොනවටද? නාම රූප නෙමෙයි රූප කියන්නේ මොනවටද? සතර මහා ධාතු සතර මහා ධාතු නිසා පවත්න උපාදාය රූප. උපාදාය කියලා කියන්නේ ඇසුරු කරගෙන ඉන්නවා. අල්ලගෙන ඉන්නවා අත නොහැරේ ඉන්නවා නොමුදා ඉන්නවා කාවද සතර මහා ධාතුව නොමුදා සතර මහා ධාතුව අතහරින්නේ නැතුව සතර මහා ධාතුව අල්ලගෙන සතර මහා ධාතුව නිසා පෙනෙන රූප හොඳට මතක තබා ගන්න ඕනේ උපාදාය රූපයේ කවදාවත් සතර මහා ධාතු නෙමෙයි මේ උපාදාය රූප පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු එහෙම නෙමෙයි. සතර මහා ධාතු උපාදාය රූප නෙමෙයි. සතර මහා ධාතු සතර මහා ධාතුමයි උපාදාය රූපේ උපාදායමයි සතර මහා ධාතු නෙමෙයි. එතකොටුවත් උපාදාය රූපයකට පෙනී හිටින්ට බැහැ සතර මහා ධාතුව නැතුව. ඒ නිසායි උපාදාය කියලා කියන්නේ සතර මහා ධාතු නිසා පෙනෙනවා. නිසා විද්‍යමානයි. සතර මහා ධාතුවට පුළුවන් තනිව පෙනී හිටින්ට උපාදාය රූපය නැතුව නුවණකට හෝ හසු වෙනවා. නමුත් උපාදාය රූපෙට බෑ කවදාවත් සතර මහා ධාතුව නැතුව පෙනී හිටින්ට. එතකොට මෙන්න මේ සතර මහා ධාතුවත් උපාදාය රූපත් කියන මෙන්න මේ ධර්මතා දෙක තමයි අපි තෝරගන්න ඕනේ. ඒකෙදි ඉස්සෙල්ලාම අපි කෙටියෙන් මතක් කළා සතර මහා ධාතුන්ගේ ධාතු ලක්ෂණය දැන් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ පෙන්වනවා උපාදාය රූපය කියන්නේ මොකද්ද කියලා අර 23 විස්තර කරලා පෙන්නලා ඒකේ මුලින් මාත්‍රකා කළා චක්කායතන සෝතායතන කියලා උපාදාය රූප ටික පෙන්වන්නේ. ඊට පස්සේ අහනවා බුදුරජාණන් වහන්සේ කතමන්තං රූපං චක්කායතන. දැන් ඔන්න ඒ ටික පැහැදිලි කරලා දෙනවා. ඒ චක්කායතනය උපාදාය වූ මහ භූත නොවු උපාදාය වූ චක්කායතනය කියන රූපේ මොකද්ද කියලා අහනවා. යං චක්කුං චතුන්නම් මහා භූතානං උපාදාය පසාදු අත්ථභව පරියාපන්න අනිදස්සන සම්පටිගා යේන චක්කුණා අනිදස්සේන සම්පටිගෙන රූපං සනිදස්සන සම්පටිගේ පටිගම් පස්සීවා පස්සතිවා පස්සිසතිවා පස්සේවා චක්කුම් පේතං චක්කායතනම් පේතං චක්කු ධාතු පේසා චක්කු ඉන්ද්‍රියම් පේතං ලෝකෝපේසෝ ద్వාරෝපේසෝ සමුද්දෝපේසෝ පණ්ඩරම්මේතං කෙත්තම්මේතං වත්තුම්මේතං නෙත්තම්මේතං නයනම්මේතං ඕරිමතිරම්මේ තීරම් පේතං ශුඤ්ඤෝගාමෝපේසෝ ඉදන්තං රූපං චක්කායතන. ඒ චක්කායතනය කියලා කියන්නේ මොකක්ද? ඇහැ කියලා කියන්නේ මොකක්ද? බුදුහාමුදුරු දේශනා කරන යම් ඇහැක් සතර මහා ධාතුන් නිසා පවතිනම් ප්‍රසාදේ වූ ආත්ම භව පරියාපන්න වූ තමා කෙරෙහි පවතින අනිදස්සන. ඉතින් මේ ඇහැ හොඳට තේරුම් කර ගන්න ඕනේ කවදාවත් ඇහැ කියන එක දකින්න බැරි එකක්. තේරුණාද? සතර මහා ධාතුන් නිසා විද්‍යමාන අත්භව පරියාපන්න ඒ ඒ පුද්ගලයා කෙරෙහි වූ පුද්ගලයා තුල වූ තමා තුල වූ තමා කෙරෙහි වූ දකින්න බැරි පෙනෙන්නේ නැති ඇහක් තියෙනවා නම් සනිදස්සන සම්පටිග වූ රූපයේ ගැටේ නම් දකින්න පුළුවන් පෙනෙන දකින්න පුළුවන් ගැටෙන රූපය හා ගැටෙන මේ ඇහැ විස්තර කරන්න යන්නේ. රූපය දකින්න පුළුවන් පෙනෙන දකින රූපයක ගැටෙන ඇහක් තියෙනවා නම් ඒ ඇහැ මොකද්ද? මහ භූතයන් නිසා උපන්න උපාදාය වූ තමා කෙරෙහි වූ දකින්ද බැරි ඇහැක් තියෙනවා නම් මෙන්න මේ ඇහැට කියනවා එතකොට ඒ ඇහැ තුන් ආකාරයෙන් පෙන්වනවා. ඒ ඇහැ මේ දකින්ද පුළුවන් පෙනෙන රූපය පෙනුනේ හෝ පෙනෙයි හෝ පෙනෙන්නේ නම් හෝ යම් රූපයක් අතීතයේ තියුණා නම් දැන් පේනවා නම් අනාගතයට පෙනෙන්නේ නම් ඒ පේනයි තමා කෙරෙහි වූ දකින්ද බැරි නමුත් ගැටෙන උපාදාය වූ ඇහැකි. මෙන්න මේ ඇහි ලක්ෂණ ටික කිව්වා අපිට. මෙන්න මේ ටිකෙන් හොඳට තේරුම් කරගන්න ඕන ඇහැ කියන එක. එතකොට ඒ ඇහැට තියෙන පරයය නම් ටිකක් කියන බුදුරජාන් වහන්සේ චක්කුම් පේතං චක්කු කියලා කියන්නේ මේ ඇහැට. මේ ඇහැටමයි. එතකොට චක්කායතනය කියන්නේ ඇහැටමයි. චක්කු ධාතු කියන්නේ ඇහැටමයි. චක්කු ඉන්ද්‍රිය කියන්නේ ඇහැටමයි. ලෝකෝපේසෝ ලෝකේ කියලා කියන්නේ ඇහැටමයි. ద్వారపేసో ద్వారయ කියලා කියන්නේ ඇහැටම. samudraya කියලා කියන්නේ ඇහැටමයි. ඊට පස්සේ පණ්ඩරම් කියලා කියන්නේ ඇහැටමයි. කෙත්තම් කියලා කියන්නේ කෙත කියලා කියන්නේ ඇහැටමයි. වස්තුව කියලා කියන්නේ ඇහැටමයි. නෙත්තම් කියලා කියන්නේ ඇහැටමයි. නෙත කියලා කියන්නේ ඇහැටමයි. නයන කියලා කියන්නේ ඇහැටමයි. ඕරිමතිරේ මෙතර කියලා කියන්නේ. එතර කියන්නේ නිවන, මෙතර කියලා කියන්නේ මෙතර කියලා කියන්නේ ඇහැටම. ඊට පස්සේ ශුඤ්ඤෝගාම පේසා ශුඤ්ඤෝගාමේ අර ආසීසෝපම සූත්‍රයෙන් තියෙන ශුඤ්ඤෝගාමේ කියලා ශුඤ්ඤෝගාම කියලා කියන්නේ ඇහැට. එතකොට මෙතනදී තේරුම් කරගන්න ඕනේ කරුණක් තියෙනවා. මේ ඇහැ කියන එක ගැන හොඳට දැනගන්න ඕනේ. ඇහැ කියනකොට මේවා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මේ ඇහැ අනිදස්සනයි. කවදාවත් දකින්න බෑ අපිට. දැකලා නෑ අපි. ඇහැ කියන එක කවදාවත් දැකලා නෑ. බුදුහාමුදුරුවෝ අහනවා ස්වාමීන් වහන්සේලගේ මහණෙනි නුඹලා කවදාවත් දැකලා නැත්තම් යමක්. දැකලා නැති දෙයක් කරපුවා නුඹලට කිලිස් ඇති වෙන්න පුළුවන්ද කියලා. කවදාවත් ඔයගොල්ලෝ නොදැක්ක දෙයකට ඔයගොල්ලන්ට රාග දේශ මොහ ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ. දැකලා තියෙන දෙයකට නේද ඇති වෙන්නේ. එහෙනම් මේ ඇහි අනිදස්සන ස්වභාවයේ මොකද්ද? දකින්ද බැරි ස්වභාවය. ඇහැ හරියටම පිළිසින් දැක්කම ඇහැ අපිට දකින්න බෑ කියන අවබෝධය තියෙන තැනක යන්න ඕනේ. එතකොට ඇහැට තියෙන කෙලෙස් ඉබේමයි අපෙන් අතහැරෙන්නේ. ඇහැ දකින්න බෑ කියලා අනිදස්සන කියලා බුදුහාමුදුරු පෙන්වුවේ ඇහි නියම ස්වභාවය. ඒ ඇහි නියම ස්වභාවය ඇහැ අවබෝධ කළා, ඇහැ පිරිසිඳ දැක්කා කියලා කියන්නේ මෙන්න මේ පෙන්නපු ලක්ෂණ ටික තියෙන තැනට අපේ මනස ගත්ත දවසට ඇහැ පිරිසිඳ දැක්කා. එදාට ඇහැ ආරම්භය කළ යුත්තක් අපිට නැහැ. ඇහෙන් අපි මිදෙනවා. ඇහැ ආරම්භය රාග දේශ මොහ හිතින් නැහැ. එතකොට ඇයි අපිට ඇහැ දකින්න බැහැ කියලා කියන්නේ? ඔන්න දැන් ප්‍රශ්නේ එනවා. ඇහැ දකින්න බෑ කියන උත්තරේ නැත්තේ අපිට අනිත් රූප ටික පිළිසිඳ නොදන්න නිසා. තේරුණාද? දැන් අපි කියනවානේ තව උපාදාය රූප තව 26ක් කිව්වනේ අපි. ඒ ටික පිළිසිඳ දැක්කම ඇහැ දකින්න බෑ කියන උත්තරේ එනවා. ඇහැ පිරිසිඳ දැක්කොත් අනිත් ඒවා පිරිසිඳ දැක්ක හැකි, අනිත් ඒවා පිරිසිඳ දැක්කොත් ඇහැ පිරිසිඳ දැක්ක හැකි. මේ රූප ටික එකට බැඳිලා තියෙනවා. දැන් අපි කියමු ඇහැ පිරිසිඳ දකින්න බෑ කියලා කියන්නේ මම පේන රූපය හඳුනන්නේ නැති හින්දා. හරියට. නැත්තම් හිතට පේන රූප හඳුනන්නේ නැති හින්දා. අපි ඉදිරියට මේක කතා කරගෙන යන්. එතකොට හරියටම මේ කෙලෙසුන්ගේ මිදෙන තැනට මනස එන්නේ අපේ ඉබේමයි. අපිට මේ ස්වභාවය ඉගෙනගෙන යන්න පුළුවන් නම් දිගටම. ඇහැ දකින්න බෑ කියන එක දැනටම මම උත්තරේ කෙටියෙන් කියාගෙන යන්නම්. අපිට පුළුවන්ද අපේ ඇස් දෙකෙන් අපේ ඇස් දෙක බලන්න? පේනවද ඔයගලන්ට ඔයගලන්ගේ ඇහැ? එහෙනම් අතීතයේදී ඔයගලන්ට ඔයගලන්ගේ ඇහැ පෙන්ලා තියෙනවද? නෑ. හෙට දවසේදී පෙනේද? නෑ. දැන් පේන්නේ නැත්නම් අතීතයේදී පෙනෙලත් නෑ, අනාගතේට පේන්නේත් නෑ. එතකොට ඇහැට පුළුවන් ඇහෙන් ඒකයි හැම වෙලාවම අර පෙන්නේ මුලින් අනිදස්සන සම්පටිග ඇහෙන් සනිදස්සන සම්පටිග රූපයක් දැක්කේ හෝ දකිය හෝ දකින්නේ නම් කියලා පෙන්වන්නේ. මේ ඇහැට කරන්න පුළුවන් රූප දකින්න එක විතරයි. රූප දකින්න එක විතරයි. තේරෙනවද? ආයේ තව ඇස් දකින්න බෑ ඇහැට. මේ ඇහැට සාපේක්ෂව බාහිර තියෙන මේ ඔක්කොම රූප මිසක මේ තව ඇහැක් දකින්නව නෙමෙයි. දැන් අපි මේ රූපෙට කෝප්පේ කියලා නම් කළා වගේ මේ දකින්න රූපෙට ඇහැ කියලා අපි නම් කළා තියෙනවා. මෙතන ටිකක් දක්ෂ වෙන්න ඕනේ එතනයි. නමුත් අපිට අපේ ඇහැ කවදාවත් දකින්න බෑ. දැකලා නැහැ. මේ එකයි මං කිව්වේ. ඊට පස්සේ අපි රූප ටික හඳුරගෙන යනකොටයි මේ ටික හම්බ වෙන්නේ. ඔකට මම අර උපමාවක් කියනවා. දැන් අවුරුදු 12 10ක 12ක පුංචි ළමයෙක් ගත්තොත් මේ පුංචි ළමයාගේ ශරීරය ඇතුළෙත් හදවත වකුගඩුවක් මා තියෙනවනේ. තිබුණා කියලා මේ මට හදවත තියෙනවා, වකුගඩු තියෙනවා, අක්මා තියෙනවා, ඒ ව්‍යාපාට මේකයි හැඩ මේකයි කියලා ඒ ළමයා දන්නවද? නෑ. ඒවා පාට ඒවා හැඟීමක්වත් වචනයක්වත් ඒ වර්ගයට රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ කිසිම කෙලෙසයක් එයාගේ ලෝකයේ හැම එකක් නෑ නේද? නෑ. නමුත් එයා ඒ දේ නොදන්නවා වුණාට ඒ ටික ජීවිතේ වෙලා ජීවිත පැවැත්මට උපකාර වෙලා නැද්ද? තියෙනවා. ඒ පුරාණ කර්මයන් හටගත්ත ටිකේ ලක්ෂණ ඒක තමයි එයාට අලුතෙන් ප්‍රතිසන්දි ගන්න නිමිති නැති තැනක පිහිටලා ජීවිතේ පැවැත්මට කෘත්‍ය කරනවා. එතකොට ඒ වකුගඩුව ඉවර වුණොත් ඉවරම තමයි. තියෙන වකුගඩුව ඉවර වෙනවා, අලුතෙන් වකුගඩුවකුත් නැහැ, නිවුණා. දැන් මේ ළමයා ලොකු වෙනකොට මේ ඇහෙන් වීඩියෝ පටියක් දිහා බලලා හරි මිනිහක් කපන එකක් දිහා බලලා හරි මේ තමයි වකුගඩුව කියන්නේ, මේ තමයි හදවත කියන්නේ, හදවත නෙළුම් මලක් වගේ, වකුගඩුව අඹ ගෙඩියක් වගේ, මේ වකුගඩුව හරස් කඩ කියලා ඔන්න දැනුමක් ඇති කරගන්නවා. දැන් එයා හිතාගන්නේ මේ වගේම වකුගඩුවක් තමයි මට තියෙන්නේ, මංගාව තියෙන එකමයි මේ දැන් දන්නේ මම කියලා හිතන්නේ. දැන් එයාට මේ දැනුම කලින් තිබුණත් නැතත් මේ වකුගඩුව තිබුණානේ. ඒ දැනුමේ කිසිම සම්බන්ධයක් නැහැ, දැනුම ආගන්තුක එකක් නේද? ඔන්නෝයි දැන් දන්න ටිකට තමයි කර්ම කියන්නේ. තියෙන වකුගඩුව දිය වෙනකොට, හදවත දිය වෙනකොට තව වකුගඩුවක් හදවතක් හදාගන්න තියෙන දැනුම නිමිති ටික තමයි ඔය දැන් මනසේ තියෙන්නේ. තේරුණාද? තේරුණා කියන්නේ. දැන් අර ලොකු වෙනකොට මේ හදවත වකුගඩුව කියලා දැන් අපිට දැනුමක් තියෙනවානේ. තියෙනවද නැද්ද? තියෙනවා. අපිට හිතෙන්නේ මේ තියෙන වකුගඩුව ගැනමයි කියලානේ හිතෙන්නේ. නමුත් ওই දැනුම නැති කාලෙදී ওই වකුගඩුව අපිට තිබුණ නැද්ද? තිබුණා. එදා ওই වකුගඩුවේ ක්‍රියාකාරීත්වයට හෝ ජීවිතයට අතර ප්‍රශ්නයක් වුණාද? ඒ දැනුම අපිට නැහැ කියලා. ප්‍රශ්නයක්. එහෙනම් මේ දැනුම ආගන්තුකෝ පැමිණි එකක් මිසක ඒ ඉන්ද්‍රියට අයිති වූ දෙයක් නෙමෙයි නේද? එකයි බුදුහමර දේශනා කරන තංචකෝ ආගන්තුකී උපක්ඛිලේසෙහි උපක්ඛිලිට්ට. මේ ආගන්තුක උපක්ඛිලේසෝලිනු මනුෂ කිලුට වෙලා තියන්නේ අපේ. එතකොට දැන් මේ ආගන්තුක දැනුමක් ඇති කරගත්තහම තියෙන අවාසිය තමයි මරණාසන්න මොහොතේදී වුණ අපිට මුකුත් නැතුව වකුගඩුවක් තිබුණා නම් ඒ ඇති ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. තියෙන එක අතහැරෙනවා, අලුතෙන් එකක් හදාගන්න තමයි යොදන්නේ. අපිට ජීවත්ව ඉද්දිම අර පොඩි ළමයාට Taman ගාව තියෙන වකුගඩුව ගැන නිමිති නැහැ කියනවා වගේ අපේ වකුගඩුව අපිට සිහි කරන්නත් බෑ, දකින්නත් බෑ නේද කියන තැනකට අවබෝධ වුණා නම්, ඒ කියන්නේ අනිත් රූප හඳුනාගත්තා නම්, මනසේ තියෙන චිත්තජ රූප හැට පේන වර්ණ රූප හඳුනාගත්තා නම් දන්නවා මේ සිහි කරන්නේ මෙහෙම රූපෙ මිසක වකුගඩුව සිහි කරුව නෙමෙයි කියන එක දන්නවා. එහෙම වුණා නම් මේව සිහි කරන්න බෑ. අන්න ඒ වගේ අර්ථයක් තමයි මේ ඇහැට කියන්නේ. මේ ඇහැ ගැන නිමිති තිබුණත් නැතත් පුඩි ළමයා මේ ඇහැ කියලා දන්නේ වුණත් නැතත් එයාට තේුණානේ. මේ ඇහැ කියලා එයාට නිමිත්තක් තිබුණෙත් නැහැ, දන්නෙත් නැහැ. දැන් අපිට පුළුවන්නේ සිහි කරන්න ඇහැක් ගැන හිතන්න පුළුවන්නේ. ওই ටිකට තමයි කර්ම කියන්නේ, ওই ටික තමයි කෙලෙස් කියන්නේ. ඒ ටිකට මේ ඇහැට කිසිම සම්බන්ධයක් නැහැ. ඒක අපිට පැහැදිලිවි, අපි මේක ටිකක් කරගෙන යන්න. ඔන්න ඒ ඇහැ කියන එක කිතියෙන් දැනගන්න අනිදස්සනයි, දකින්න බෑ, උපාදායයි. ඊට පස්සේ මේ ඇහැගෙන එක එක ආකාරයකට අවධාරණය කරනවා. මොකද මේ ගැනමයි දැනගන්න උනේ. ඒ කියන්නේ අනිදස්සන ඇහි සප්පටික රූපේ ගැටුනේ හෝ ගැටේනම් හෝ ඒ ඇහැයි. අනිදස්සන ඇහෙන් සනිදර්ශන රූපයක ගැටුණේ හෝ ගැටේනම් හෝ ඒ ඇහැයි කියලා මේ ඇහැ රූපයේ ගැටෙනවා නම් දකින්න පුළුවන් රූපයේ ඇහි ගැටේනම් කියලා මේ දෙපැත්තෙම පෙන්න ඇහැම තහවුරු කරනවා බුදුරජාණන් වහන්සේ. මේ පිටු දෙකෙන්ම කරන්නේ ඒක. මම මේ කෙටියෙන් කිව්වේ ඒක. මොකද මේ ටික තේරුම් කර ගැනීම හරහායි මුළු දහමම තියෙන්නේ. මේ ටික අපි නොදකින නිසායි අපි මේ අනිමිත්ත චේතු විමුක්තියක් අපිට උපදවා ගන්න බැරි අනිමිත්ත වෙන්න බැරි වෙලා තියෙනවා අපිට නිමිති හැම වෙලාවෙම හිටින්නේ ඒ නිසායි ඊට පස්සේ කන කියන්නේ මොකද්ද කියලා අහනවා කන කියන එකත් සතර මහා ධාතුන් නිසා උපන්න ප්‍රසාදේ වූ තමා කෙරෙහි වූ අනිදස්සන වූ දකින්න බැරි කනක් තියෙනවා නම් යම් සද්දයක් එක්ක ගැටුණා නම් ගැටෙයි නම් ගැටෙන්නේ නම් ඒකටයි කන කියලා කියන්නේ. ඒතකොට කනත් පෙන්නවා බුදුරජාණන් වහන්සේ මහා භූත නිසා උපන්න නමුත් දකින්න බැරි අනිදස්සන කන කියන එක කාටවත් දකින්න පුළුවන් එකක් නෙමෙයි කියනවා. මොකද ඒකට හේතුව මේ ධර්මයන් හඳුනා ගන්නට වෙන්නේ ඒ ඒ ධර්මයන්ට ප්‍රතිපක්ෂ ධර්මයන් හමු වෙන අවස්ථාවට මිසක ඒිට මෙහා නිමිති වශයෙන් ගන්න පුළුවන් කමක් නැහැ. ඒකයි මේ කනට ඇහැට කනට ආයතන ධාතු කියලා කියන්නේ. ඒ නිසා අපි ඉදිරියට කරගෙන යමු. එතකොට කනේ ස්වභාවයත් දකින්න බෑ. කවදාම හරි දවසක අපි මේ කාම භූමියෙන් ගොඩ යන්නේ මේ පෙන්නන ලක්ෂණ කියන දැනට අපේ මනස ආපු දවසටයි කියනක හොඳට මතක තියාගන්න ඕන. ඕගලන්ට යම් දවසක තේරුනොත් කන කියන එක දකින්න බෑ. කන කියන එක කවදාවත් දකින්න බැරි එකක්. කන කියන එක මහ භූත නෙමෙයි උපාදායයි කියන කාරණාව ඔගලන්ට තේරෙන දවසක් වුණොත් එදාට ඔගලන්ට කන ආරම්භය තියෙන රාග දේශ මොහ හිතින්න කන අපි කවදාවත් දැකලත් නැහැ දැන් දකින්නවත් නෙමෙයි මේ අනාගතෙට තේින්නෙත් නැහැ කියලා දැක්කෝ ඒක අනිදස්සනයි කියුවා. එහෙම වුණොත් ඕගොල්ලන්ට ඒ අවබෝධයනකොට තේරෙනවා මෙච්චර කල් කන කියලා එහෙනම් අපි මේක නේද කරලා තියෙන්නේ කියලා වැරද්ද අහුවෙලා එතකොට තියෙන්නේ. එතකොටයි ඕගොල්ලන්ට ඕගොල්ලෝ නිදෙන්නේ. එතකොට ඔන්න කන කියන එකත් තේරුම් කරගන්න මහ භූත නෙමේ උපාදායයි පුද්ගලයා කෙරෙහි වූ දකින්න බැරි නමුත් ගැටෙන සද්දයන් සමග ගැටෙන තමහ කෙරෙහි වූ කනක් තියෙනවා නම් අන්න ඒකටයි කන කියලා. මෙන්නටි අනාගතයට දකින්න බැරි ටිකටයි නාසය කියලා කියන්නේ. ඊට පස්සේ දිවටත් මේවා මේ ගොඩාක් එකම දේ කියන කාරණාවල් තියෙන හැම කියන්නේ ගම ඔයගලන්ට එපා වෙන හින්දා කෙටියෙන් ගන්න මේ ටික පෙන්වන්න ඕනේ තැන් ටික පෙන්වන්න. ඊට පස්සේ දිවටත් දිවක් ප්‍රසාද රූපයක් මහ භූත නෙමෙයි දකින්න බෑ දැකලා නැහැ අනිදස්සනයි සප්පටිගයි. ඒ කියන්නේ ගැටෙනවා නමුත් දැකලා නැහැ. එතකොට රසය සමග අතීතයේදී රස සමග ගැටුනේ හෝ දැන් ගැටේ නම් අනාගතයට ගැටෙන්නේ නම් ඒකයි දිව කියන එක පෙන්නනවා. එතකොට දිව කියන එකේ හොඳට අර්ථය දැනගන්න ඕනේ දැකලා නැහැ දකින්නවත් නෙමෙයි දකින්නත් බෑ කියන එක. ඊට පස්සේ කය මේ කයත් සතර මහා ධාතුන් නිසා උපන්න උපාදාය වූ අනිදස්සන දකින්න බැරි දැකලා නැති අනාගතයටත් පෙනෙන්නේ නැති දෙයක් තමයි මොකද්ද කය. තමන්ට තමන්ගේ කය තෙවුන් නැත්තම් මේ කාම ලෝකේ ජීවත් වෙන්න පුළුවන් වෙයිද? බෑ. ඒ තැනට ගත්තාම අපේ මනස ගත්තොත් කය අපිට පේන්නේ නෑ, පේන්න බෑ කියන තැනට ගත්තොත් මේ කය නොපෙනෙන විදිහට අරගෙන යන්නත් පුළුවන් අපිට. අපේ මනස ගත්තාම එතෙන්ට කය අපිට පෙනෙන මට්ටමේ ඉන්න තාක් අනික් කටට පේනවා. මේකයි. මේ කය නොපෙනෙන විදිහට අරගෙන යන්න පුළුවන් ඕගොල්ලන්ට මේ කය නොපෙනෙනවා කියන තැනට එනකොට අපේ මනස ගේන්න පුළුවන්. ඒකයි ඒකේ ධර්මතාවය. එතකොට මේ කය කියන එකත් බුදුහාමුදුරු කය කියලා පනවලා තියෙන්නේ මහ භූත රූපයකට නෙමෙයි. උපාදාය රූපයක්. මහ භූතයන් නිසා පෙනෙන උපාදාය වූ ප්‍රසාදයක් තියෙනවා නම් ආත්ම භව පරියාපන්න ඒ පුද්ගලයා කෙරෙහි දැකලා නැති. මෙන්න මේ රූපේටයි කය කියලා කියන්නේ. කය කියලා කියන්නේ. ඔන්න දැන් ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන මේ ආයතන පහම දකින්න බැරි තැනට දැකලත් නැහැ, දකින්නත් බැහැ, දකින්නෙත් නැහැ කියන තැනට අපේ මනස ගන්නවා. එදාට තමන්ට තමන් කියලා සිහි කරගන්න යමක් ඉතුරු නැහැ. ඉතුරු වෙන්නේ නැහැ මේ දර්ශනේ ගියාම. මේ ටිකට අර්ථය ලැබෙනවා. මේ ටික මේ විදිහටම අපිට අවබෝධ වෙනවා. මේ ටිකෙන් ගෝචර කරගන්න ටික පුළුවන් වෙනකොට. ඒ කියන්නේ රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ටික තේරෙනකොට මේ ටික ඉබේම අවබෝධ වෙනවා. මේ ටික තේරෙනකොට ඒ ටික ඉබේම අවබෝධ වෙනවා. ඒ විදිහට තියෙනවා. දැන් මේ ටික ගැන අපිට ප්‍රශ්නිතාම තියෙන්නේ අයිත් ගැන දන්නේ නැති හින්දා. දැන් මේවේ ප්‍රධාන ලක්ෂණ ටික මම මේ මතක් කරලා ඊට පස්සේ මම මේව එකින් එක විස්තර කරනවා ජීවිතේ මෙන්න මෙහෙමයි කියලා. ඔන්න දැන් ඔය පහට කිව්වා මේ ප්‍රසාද රූප පහ කියලා. හරිද? මේ උපාදාය රූපයන්ගේ ප්‍රසාද රූප පහ කිව්වා. දැන් ඊට පස්සේ තියෙනවා ගෝචර රූප කියද? පහ. එතකොට ඒකෙන් ගෝචර රූපයන්ගෙන් උපාදාය රූප ගැන ධම්මේ කියන්නේ මෙන්න මේ ටික හොඳට තේරුම් කරගන්න ඕනේ. මේ හරහා තමයි අපිට කෙලෙස් වැඩි පුරම දිවෙන්නේ මෙන්න මේ රූපය දන්නේ නැති හින්දා. කතමන්තං රූපං. රූපය කියලා කියන්නේ කතමන්තං රූපං රූපායතනං. රූපායතන කියලා කියන රූපේ මොකද්ද? ඔන්න යන් රූපං චතුන්නම් මහභූතානං උපාදාය. යම් රූපයක් සතර මහභූතයන් නිසා පවත්නා වූ වර්ණ නිභා. එතකොට වර්ණයක් තියෙනවා නම් සනිදස්සන සප්පටික දකින්න පුළුවන්. ඔන්න හොඳට මතක තියාගන්න ඕනේ දකින්නවා යන ප්‍රඥාප්තියට යන දකින්න පුළුවන්. දැකලා දැනගන්න පුළුවන් එකම එක තැනයි තියෙන්නේ රූපය විතරයි. රූපායතනය විතරයි. දකින්නවා යන, දකින්න පුළුවන් යන, දැක්කා යන කරුණකින් පනවනවා නම් පැනෙව්වා නම් ඒ පනෙව්වේ පනවන්නේ රූපයකට විතරයි. රූපයට එක එක නම් දාන්න පුළුවන්. නමුත් කොහොම දැම්මත් රූපයක්මයි. බිත්තියක අපි යම් රූපයක් එල්ලලා තිබ්බොත් ඒ රූපය අපේ ජීවිතය වෙනවද? බිත්තියේ එල්ලලා තියෙනවා නම් රූපයක් මේ ඇහෙන් ඒ රූපය අපිට බලන්න පුළුවන් නේද? පුළුවන්ද බෑද? පුළුවන්. දැන් අපි මෙහෙම බලනකොට ඒ රූපය මගේ ජීවිතයේ කොටසක් යන ගණිත යනවද? යන්නේ නෑනේ නේද? එතකොට ඔන්න රූප කියලා කියන්නේ මොකද්ද? වර්ණ සනිදස්සන වූ සප්පටික වූ වර්ණ සටහනක් තියෙනවා. මොකද්ද? නිල් පාට පේනවා නම්, කහ පාටට පේනවා නම්, ලේ පාටට පේනවා නම්, සුදු පාටට පේනවා නම්, කළු පාටට පේනවා නම්, තැඹිලි පාටට පේනවා නම්, කොළ පාටට පේනවා නම්, එතකොට අඹකොළ අඹදළු පාටට පේනවා නම්, එහෙම නැත්නම් දිගක් කියලා පේනවා නම්, කෙටි කියලා පේනවා නම්, පොඩි කියලා පේනවා නම්, මහතයි කියලා පේනවා නම්, වටක් කියලා පේනවා නම්, හතරස් බවක් පේනවා නම්, චතුරස් ආකාරයක් පේනවා නම්, සොළොස් ආකාරයක් පේනවා නම්, 18 ආකාරයක් පේනවා නම්, නිම්නයක් හැටියට පේනවා නම්, තලයක් හැටියට පේනවා නම්, ඡායාවක් හැටියට පේනවා නම්, එතකොට මේ ආතාව අවුවේ පාට කියලා පේනවා නම්, ආලෝකයක් පේනවා නම්, අන්ධකාරයක් පේනවා නම්, දුමක් පේනවා නම්, චంద్ర මඩලක් පේනවා නම්, සඳ මඩලේ පැහැය කියලා පේනවා නම්, හිරු මඩලේ පැහැය කියලා පේනවා නම්, තාරකා වර්ණය කියලා පේනවා නම්, ආදාස මණ්ඩලස වන්නනේ බා කැඩපතක කියලා පේනවා නම් එතකොට මේ රත් රිදී කියලා පේනවා නම් රත්තරම් පාට කියලා පේනවා නම් එතකොට මැණික් වගේ පේනවා නම් තව යම් කිසි කියනවා නම් අස්ති රූපං චතුන්න මහබුතං යම් කිසි තව තියෙනවන සතර මහා ධාතුන් නිසා පෙනෙන පහසතහනක් වර්ණසතහනක් තියෙනවන මෙන්න මේකට කියනවා රූපය කියලා රූපායතන කියලා. එතකොට හුදට මතක තබා ගන්න ඕනේ මේ රූපය කියලා කියන්නේ යම් වස්තුවක වර්ණ සටහනක් හෝ හැඩ සටහනක් හෝ පැහැ සටහනක් හෝ පෙනෙනවා නම් මෙන්න මේ පෙනෙන වර්ණ සටහන හැඩ සටහන පැහැ සටහන දිගයි හතරස් රවුම් හුලස් කියලා වටස් කියලා ඒ මොන විදිහකට හරි පෙනෙන බවක් කියන මේ ටිකට තමයි කියන්නේ මොකද්ද වර්ණ රූපෙට තමයි කියන්නේ රූපායතනය කියලා රූපායතනය කියලා හොඳට ඒක මතක තියාගන්න ඕනේ. එතකොට මේ සද්දායතනය කියලා කියන්නේ මොකද්ද? ඒ සතර මහා ධාතුන් නිසා පෙනෙන මේවේ ලක්ෂණ ටික හොඳට තේරුම් කරගන්න ඕනේ. සතර මහා ධාතුන් නිසා පෙනෙන උපාදාය වූ අනිදස්සන වූ හොඳට තේරුම් කරගන්න ඕනේ මේ සංනිදස්සන අනිදස්සන වූ සප්පටිගු දකින්න බැරි සද්ද තියෙනවනම් මොනවද ඒ දකින්න බැරි සද්ද අපි අහලා තියෙන්නේ දකින්න බැරි සද්ද මොනවද බේරි සද්ද ඒ කියන්නේ බෙර සද්දයක් තියෙනවනම් එතකොට මිනි බෙර සක්හඬ පනා බෙර ගීත හඬ වැයුම් හඬ එතකොට මේ අත් පොළසන් දෙන හඬ සත්වයන්ගේ හඬ මේ සුලං හඬ දියහමන හඬ මිනිස් හඬ නොමිනිස් හඬ කියලා අපි කතා කරන හඬවල් තියෙනවා සද්ද තියෙනවා මේ හැම සද්දයකම යථාර්ථය මොකද්ද මහා භූත නෙමෙයි උපාදායයි කවදාවත් මේ සද්ද දකින්න බෑ. එතකොට ඕගොල්ලෝ සද්දේ ලක්ෂණ හරියට දැනගත්තොත් කවදාවත්ම දැකපු සද්දේ හොයාගෙන ඕගලන්ට යන්න බෑ. ඇයි සද්දේ කියන එක අපි කවදාවත් දැකලා නැත්තම් ඕගලන්ට මේ සද්දේ තියෙන තැනට ආපහු යන්න පුළුවන්ද? හොයාගෙන යන්න බැරි වෙනවා. මේ කෙලෙස් සම්පූර්ණ අනිත් පැත්තට යන විදිහට තමයි නොසිටින විදිහට තමයි තියෙන්නේ මේකේ අර්ථය තේරුම් ගත්තා. මේ අර්ථ ටික තේරෙන්නේ නැති හින්දායි අපිට මේ කෙලෙස් වශයෙන් හැසිරෙන්න පුළුවන්කම තියෙනවා. ඔන්න හොඳට තේරුම් කරගන්න ඕන සද්ද රූපය කියන එක උපාදායයි මහ භූත නෙමෙයි. නමුත් දකින්නත් බෑ. ඊට පස්සේ ගන්ධ රූපය කියලා කියන්නේ මොකද්ද? මහ භූතයන් නිසා පවතින උපාදාය වූ ගන්ධයක් තියෙනවා නම් දකින්න බැරි. ගන්ධය කියන එකත් පෙනෙන්නේ නැහැ. මොනවද ඒ ගඳ? මොනවද ගඳ? අපි කියනවා නම් මේ මල් වල, මුල් වල ගඳයි, හර වල ගඳයි, පොතු වල ගඳයි, පත් වල ගඳ, මල් ගඳ, ගෙඩි වල ගඳ, එතකොට කුණු ගඳ, සුවඳ කියලා යම්තාක් අපි ගන්ධයන් ගැන කතා කරනවා නම් මේ හැම ගන්ධයක්ම නාසයේ ගැටෙනවා. මහ භූත නෙමෙයි, උපාදායයි. නමුත් කවදාවත් දැකලා නැහැ, දකින්න බෑ, දකින්නෙත් නැහැ. ඔන්නෝයි කියන ලක්ෂණ ටික තැනට අපේ මනස එන්න ඕනේ. මේ පොතේ පෙන්නන තැනට අපේ මනස ගන්න ඕනේ. ඒ තැනට මනස එනකන් අපි රූපේ ඉගෙන ගන්න ඕනේ. එදාට අපි රූපෙන් මිදෙනවා නාම ධර්ම ප්‍රකට වෙන ඉබේම. දැන් අපි මේ හිතට පේන්නේ නාම ධර්මයි කියලා අපි කතා කළාට රූපයයි කියලා අද ජීවිතයේ ඉදිලා තියෙන හින්දා රූපය කියන එක පිළිසඳ නොදැක්ක හින්දා අපිට නාම ධර්ම කියන එක ප්‍රකට කරගන්න බෑ. ඊට පස්සේ රසායතනය කියලා කියන්නේ සතර මහා ධාතුන් නිසා පවත්න මහ භූතනෝ උපාදාය වූ යම් රසයක් තියෙනවා නම් ඊට පස්සේ මොකද ඒ රස? මුල් රසය, කඳ රසය, පොතු රසය, පත් රසය, මල් රසය, ගෙඩි රසය, ඇඹුල්ලේ, මිහිරිය, තිත්තේ, කුළුය, ලුණුය, දියුල් රහය, කහට රහය, මිහිරි රහය, නොමිහිරි රහය කියලා අපි යම් රසක් ගැන හඳුන්වනවා නම් මේ රස කියන එක මහ භූත නෙමෙයි, උපාදායයි. ඒව දැකලත් නැහැ, දකින්නවත් නෙමෙයි, දකින්නත් බැහැ කියන තැනකින් තියෙනවා. ඊට පස්සේ දැන් ආපෝ තියෙනවා ඔන්න ගෝචර රූප හතරක් අපි කළා. පොට්ටබ්බේ කියන්නේ ඇයි ඒ? දැන් මේ අපි කරන්නේ උපාදාය රූප ටිකනේ. උපාදාය රූප නොවන නිසා පොට්ටබ්බ රූපේ ගණන් නැහැ. එතකොට ඊගාර තියෙනවා ඉත්තිඉන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය. ඊගාර තියෙන රූප ටික ගත්තාම උපාදාය රූපවල මේ ඉත්තිඉන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියලා ටිකක් තියෙනවා. මම ඒ ටික පැත්තකින් තියලා මේ ටික විස්තර කරන්නම්. මේ රූප 28 දී දැන් මේ ඉත්ින්ද්‍රිය පුරුෂින්ද්‍රිය ජීවිතින්ද්‍රිය කියලා මේ පෙන්වන අනිත් රූප ටික ඔක්කොම සුකුම රූප, සියුම් රූප. දැන් අපි මහ භූත රූප සහ උපාදාය රූප කියලා පෙන්වපු ටික ඖදාරික රූප, රළු රූප, ගොරෝසු රූප. තේරෙනවද? දැන් ඔන්න අපි රූප කීයක් කළාද? උපාදාය රූප 9ක් කළා නේද? හරිද? ආධ්‍යාත්මික රූප 5ක් ගැන ඉගෙනගත්ත කෙටියෙන් ඒක මම විස්තර කරන්න හින්දා අනිත් ඒවට යන්නේ නැතුව මේ නැවැත්තුවේ. මොකද ඔක්කොම 28ම ගත්තාම ඕගලන්ට එකක්වත් මතක හිටින්නේ නැහැ. ඖදාරික රූප ගැන හොඳට දැනුම එනකොට සුකුම රූප ඉදෙන්න පුළුවන්. එතන ඔරොත්තු දෙනවා. දැන් අපිට සුක්ම රූප ටික ඔරොත්තු දෙන්න. එතකොට හිතන්නකෝ නාම ධර්ම මොන විදිහට ඔරොත්තු දෙයිද කියන එක. ඈ දැන් ඖදාරික රූප ගාවට ඒවැය කෙලෙස් අඩු වෙනකොට සුක්ම රූප වල ලක්ෂණය ප්‍රකට වෙන්න ඕනේ. ඒකෙත් කෙලෙස් අඩු වෙනකොට තමයි නාම ධර්ම කියන එක අපිට ප්‍රකට වෙන්න ඕනේ. එතකොට දැන් ඉත්ත්‍යේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, ආකාශ ධාතු, කාය විඤ්ඤාප්ති, වචි විඤ්ඤාප්ති, රූපස ලහුතා, රූපස මුදිතා, රූපස කම්මඤ්ඤතා, උපචය, සන්තති, ජරතා, අනිච්චතා, කබලින්කාහාර කියලා තව සියුම් රූප 18ක් තියෙනවා. 18ක් නෙමෙයි 14ක්. මේ සියුම් රූප 14 හොඳට ඉගෙන ගන්න කොටයි නාම ධර්ම වලට පය තියන්න පුළුවන් මට්ටමට එන්නේ අපි. ඈ එතකොට එතෙන්ට යන්න මොන විදිහටද ඖදාරික රූප ටික හරියට පිළිසඳ නොදක. ඖදාරික ටිකේ රැවටෙන මනස දේරනකොට තමයි උපාදාය රූප තේරෙන්නේ. දැන් මම අර කෙටියෙන් අපි කියමු දැන් අපි ඉන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය වගේ රූප ගත්තාම මේ සුකුම රූප කියලා කියන්නේ මේවට කියන දුර රූප කියලා. දුර රූප, ළඟ රූප කියලා, දුර රූප කියලා කියනවා. ඒ කියන්නේ අවබෝධයට ඉතාම දුෂ්කර රූප නිසා මේවට දුර රූප කියලා කියනවා. ඈ ඒ ඉන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය වගේ රූප ගත්තාම දැන් අපි සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය කියලා හිතාගෙන මේ රූපයක් දිහා බලන්නේ නැහැ. ඒව කර්මජ රූප. දැන් කෙටියෙන් ගත්තොත් මිනිහෙක් මරුණා කියන්නකෝ මලමිනියක මේ ඉන්ද්‍රිය රූප නැහැ. ඉත්ත්‍යේන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය ඒ රූප නැහැ. ඒව නැති වෙලා. ඒව ගිහිල්ලා. ඉතින් ඒ වගේ බොහොම නුවණින් මනෝවිඥාණයෙන් විඤ්ඤාය වෙන රූපයේ සියුම් රූප ටික මම දැන් අර මහා භූත රූප ටික ටිකත් එක්ක කතා කරපු උපාදාය රූප නමයක් තියෙනවා. මෙන්න මේ රූප 10 ඖදාරිකයි. මේ ඖදාරික රූප ටික ගැන මම පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. ඉස්සෙල්ලාම සබ්බන් රූපන් සියලු රූපය කියනකොට සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා පවත්නා රූපත් කියලා දෙකට බෙදුවා. ඊට පස්සේ සතර මහා ධාතුව හැර සියුම් රූප 23ක් තියෙනවා. මේ උපාදාය රූප ඒකෙන් උපාදාය රූප වල බෙදෙනවා රළු රූප සහ ගොරෝසු රූප කියලා. උපාදාය රූප වල හොඳට මතක තියාගන්න ඇහැ, කන, දිව, නාසය, ශරීරය, රූප, ශබ්ද, ගන්ධ, රස කියපු මෙන්න මේ රූප නමේ උපාදායයි, කියන්නේ මහ භූත නෙවෙයි, උපාදායයි ඖදාරිකයි රළු. ඔය ටිකේ තමයි ඉස්සෙල්ලා පැටලිලා බේරගන්න ඕනේ. ඊට පස්සේ ඉත්ත්‍යේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය කියලා අර තියෙන රූප 14 උපාදායයි සුකුමයි. දෙවනුවට ඒ ටික බේරගන්න පුළුවන් හිමේ අපිට. දැනට මේ ටික තේරුම් කරගමු අපි. ඊට පස්සේ මහ භූතයන්ගේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතරෙත් තියනවා ඖදාරික සුකුම කියලා දෙකකට බෙදෙනවා. පඨවි, තේජෝ, වායෝ කියන තුන ඖදාරිකයි, ආපෝ සුකුමයි. අපිට හිතන්නේ වායෝ ධාතුව තමයි සියුම් කියලා නේ. නෑ. වායෝ ධාතුවත් ඖදාරිකයි. නමුත් සුකුමම ඒකේ සුකුම රූපය හැටියට හම්බ වෙන්නේ සතර මහා ධාතුවේ සුකුම රූපය හැටියට හම්බ වෙන්නේ මොකද්ද? ආපෝ. මොකද ආපෝ ධාතුවේ ඇඟේ වදින්නේවත් නෑ. එච්චරට සියුම්. එතකොට වතුරක් අපි අල්ලනවා කිව්වත් ඒකේ තියෙන පඨවිය හෝ තේජෝව හෝ වායෝව හෝ කියන ගුණ තුනෙන් එකක් තමයි අපිට ඇඟේ වදින්නේ. මොකද ආපෝව කරන්නේ ඒ තුන එකට අල්ලලා තබන ගතිය එක විතරයි. අපි මේ ටික කරගෙන යමු. ඔන්න දැන් මේ ටික කතා කරමු අපි. ඖදාරික රූප 10ක් ගැනයි දැන් ඉගෙන ගන්න යන්නේ අපි. සතර මහා ධාතුයේ ඖදාරික රූප 10ක් ගැනයි. එක්ම මහ භූත රූපයක් සහ උපාදාය රූප 9ක් තියෙනවා එතන. ඉගෙන ගන්න යන ටිකට. අපි ওই ටික ගත්තාම තමයි අපි ඇහැ කන දිව නාසය ශරීරය රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියන තැන තියෙන රූප 10 තමයි ඔය. ඔතනින් එකම එක රූපයක් මහ භූතයි අනුත් 9ම උපාදායයි. ඇහැ කන දිව නාසය ශරීරය රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ටික. දැන් මේ මනස අතහරින්නේ අතහැරලා දැන් රූප කියලා ප්‍රධාන වශයෙන් අපිට හම්බ වෙන දැන්න රැවටෙන තැන් ටික ඕකනේ. ඒකයි මම ওই ටික ගත්තේ. ওই 10ෙන් කීයක් උපාදායද කීයක් මහ භූතද? ඈ 9ක් උපාදායයි. මොකද්ද උපාදාය 9? ඇස කන නාසය දිව ශරීරය 5යි. ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ රස මේව මොනවද? උපාදායයි. දැන් මේ උපාදාය ඖදාරික රූප මේ ඉගෙන ගන්න කියලා හොඳටම මතක තියාගන්න ඕනේ. උපාදාය රූප ඔක්කොම නෙමෙයි, උපාදාය තව සුකුම කොටසක් තියෙනවා අපිට ඉගෙන ගන්න. ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියලා අපි කියපු ටික ඉගෙන ගන්න ඕනේ අපි. තව උපාදායය ඒව සුකුමයි. නමුත් ජීවිතය අපිට දැන් හම්බ වෙන්නේ මේ ටිකෙන්නේ ප්‍රශ්නේ. දැන් මේ ටිකයි අද අපි ඉගෙන ගන්න. උපාදායයි ඖදාරික ටික මේ දැන් ඉගෙන ගන්න යන්නේ. අර ටික ඉගෙන ගන්න තියෙනවා. මේ ටිකෙන් බර කෙලස් අඩු වෙනකොට අරව අපිට අපහසුයක් නැහැ. අද ඔළුවට ඒක දාගත්තාම බෝතලයක් කියලා බැරල් එකකින් වක් කරනවා වගේ වෙන්නේ. එතකොට මුකුත් අල්ලන්නේ නැහැ. මේ එතකොට උපාදාය රූප 9යි මහ භූත රූප කීයක් තියෙනවද? 1යි. මොනවද මහ භූත රූප? එක මොකද්ද? අපේ ජීවිතෙන් හම්බ වෙන්න ඕනේ කොතනද? පොට්ටබ්බ ධාතුව. මොන හොඳට මතක තියාගන්න ඕනේ පොට්ටබ්බ ධාතුව. ඒකෙදී අපි සුකුම රූප කරනකොට ඒ බෙදෙ බෙදමු දෙමට අවශ්‍ය නැහැ. පොට්ට මේ මහ භූත රූපේ ඖදාරික සුකුම විදිහට බෙදන්න පුළුවන්කම තියෙනවා කියන එක දැන් තමයි මතක තියාගන්න. ඒකේ සුකුම හැටියට හම්බ වෙන්නේ ආපෝ ධාතුව කියන එකත් මතක තියාගන්න. දැනට ඔන්න දැන් අපි මේ රූප 10 ඉගෙන ගන්න යන්නේ. හරිද? එතකොට රූප 10ෙන් අපි ඉස්සෙල්ලා පටන් ගමු. මේ ගෝචර රූපයන්ගේ ඉඳලා ගෝචර රූප කියලා කිව්වේ මොකේද? ගෝචර රූප කියලා කියන්නේ මොකේද? රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒවාට කියනවා ගෝචර රූප කියලා. කියන්නේ ගොදුරු වෙන, හසු වෙන, ඇහැට ගෝචර වෙන, ඇහැට ගොදුරු වෙන අර්ථයෙන් රූපයට රූපයි කියනවා. කනට ගෝචර වෙන, ගොදුරු වෙන අර්ථයෙන් ශබ්දයට ගෝචර රූපයි කියනවා. නාසයට ගන්ධය ගොදුරු වෙන අර්ථයෙන්, ගෝචර වෙන අර්ථයෙන්, අරමුණු වෙන අර්ථයෙන් ගෝචරයි කියලා කියනවා. දිවට රස, කයට පොට්ටබ්බේ, හසු වෙන අර්ථයෙන් ගොදුරක් හැටියට මෙයාට ජීවත් වෙන්න යැපෙන්න ගොදුරක් ආහාරයක්. ඇහැට ආහාරයේ රූපේ, කනට ආහාරයේ ශබ්දේ, නාසයට ආහාරයේ ගන්ධය, දිවට ආහාරයේ රසය, කයට ආහාරයේ පොට්ටබ්බේ. ආහාර වෙන අර්ථයෙන්, ගොදුරු වෙන අර්ථයෙන්, ගෝචර අර්ථයෙන් ගෝචරයි කියලා කියනවා. ඈ විශේෂ රූපත් කියනවා. ඒ කියන්නේ ඇහැට විශේෂ වෙන්නේ රූපේ, කනට විශේෂ වෙන්නේ ශබ්දේ, නාසයට විශේෂ වෙන්නේ ගන්ධේ. මේ ඇහැට ශබ්දේ විශේෂ වෙන්නේ නැහැ, ගැලපෙන්නේ අදාළ නැහැ කියන අර්ථයෙන් තමයි විශේෂ රූප කියන්නේ. එතකොට මේ රූප 10ෙන් එකම එක රූපයයි සනි දර්ශන. ඔන්න ඕව තමයි මම ඔය ලියාගන්න කිව්වේ මේ රූප 10 ඕව පිළිවෙලට ලියාගන්න වෙනවා. එකම එක රූපයයි දකින්න පුළුවන්. සනි දර්ශන. මොකද්ද ඒ රූපය? දකින්න පුළුවන් එකම එක රූපයයි. රූප ආයතනය කියන රූපය විතරයි දකින්න පුළුවන්. එකම රූපයයි දකින්න පුළුවන් රූප ආයතනය. පේන්නේ රූප විතරමයි. අනිත් එකදු රූපයක්වත් එකදු කියනකොට හොඳට මම මතක තියාගන්න දැන් මේ ඖදාරික රූප 10 හරහා විතරයි මම මේ කතා කරන්නේ. අනිත් රූප නමේම අනිදර්ශනයි. දකින්න බෑ. කවදාවත්ම දැකලත් නෑ, දකින්වත් නෙමෙයි, දකින්නත් බෑ. එතකොට එකම රූපයයි දකින්න පුළුවන් ඒ රූපය තමයි සනිදර්ශන රූප කියලා කියන්නේ. සනිදර්ශන කියලා කියන්නේ දකින්න පුළුවන්, දකින්න පුළුවන් එකම රූපයේ සනිදර්ශන රූපය තමයි ඇහැට විෂය, ඇහැට විෂය වෙන, ඇහැට ගොදුරු වෙන ගෝචර රූපය අර්ථයෙන්, විෂය රූපය අර්ථයෙන් කියන රූප ආයතනය කියන රූපය. ඒ රූප ආයතනයේ හඳුනා ගන්න තියෙන ලක්ෂණය තමයි කොයි වෙලාවක හරි ඕගොල්ලන්ට යමක යම් වර්ණ සටහනක් පෙනෙනවා නම් නිල් පාට, කහ පාට, රතු පාට, මදටිය පාට, ලේවන් පාට, රිදී පාට, රත්තරම් පාට, හිරු එළිය පාට, තාරකා පාට, අඳුරය, ආලෝකය, කැඩපතක පාට මොන විදිහකට හරි පෙනෙනවා නම්, තේරෙනවා නම්, දැනෙනවා නම්, එතකොට රවුම් කියලා, වටස් කියලා, හතරස් කියලා, සතර හුලස් කියලා, හතර ආකාරස් කියලා, සොළොස් ආකාරස් කියලා, 18 ආකාරයක් කියලා අපිට හැඩ පෙනෙනවා නම්, පෙට්ටියක් වගේ කියලා, අටපට්ටම් කියලා ඔය කියන්නේ අපි. ඔය පෙනෙන හැඩ පෙනෙනවා නම් මේ ඔක්කොම හැඩ පෙනෙන්න පුළුවන් කොහාටද? ඒ හැඩ පෙනෙන්නේ රූප එකයි, වර්ණ රූප එකයි. දිග, හතරස්. දැන් ඕගොල් අපි නිකමට නැහැ ගන්න, අපිට පිටින් පෙනෙන ඇහැ කියලා පෙනෙන තැනක කළු පාටට පෙනෙනවා නම් ඒද වර්ණ රූපය. දිගට පෙනෙන එක ඒද රූප ආයතනයටයි ආයිති. ওই රූප ආයතනේ හොඳට දන්නේ නැති හින්දා මේ ඇහැ කියලා අපි හිතන්නේ. දැන් මෙහෙම ටිකක් දිගට තියෙන දිගට පෙනෙන ගතිය පෙනිලා තියෙන්නේ එහෙනම් ඇහැට. සුදු පාට කියලා පෙවුනා නම් පෙන්ලා තියෙන්නේ ඇහැට පෙනෙන රූපයකට, රූපික ලක්ෂණය. කළු පාට කියලා පෙවුනා නම් පෙවුනේ රූපික ලක්ෂණ. මේ පෙවුණු ඇහැ කියන එක අපි බෙදලා බෙදලා ගත්තාම වර්ණ සතහන් රාශියක් පෙන්ලා තියෙනවා මිසක. තේරුණාද? දැන් විත්‍ය කියලා අපිට පේනකොට මේ පේන වා කියන්නේ වර්ණ සටහන රූපය. කිසිම වෙලාවක හැඩතලයකින් වර්ණ සටහනකින් තොර ඒිට එහා කිසිදු දෙයක් දැනගන්න බෑ හැට. හොඳට ඒක මතක තියාගන්න. මේ අවබෝධයටයි කෙලස් දුරු වෙන්නේ. මෙච්චර මේ පේන දේ මෙච්චර මට සිලුටුයි, මෙච්චර රළුයි, මෙච්චර බරයි, ඒව මුකුත් තේරෙන්නේ නැහැ. පේන දේ මෙච්චර සුවඳක් වෙනවා, පේනන දේ මේ පේන දේ ගඳයි, පේන දේ සුවඳයි, නැත්තම් මේ පේන දේ මේ රහ එන්නේ, මේ පේන දේන් අහවල් රහ එන්නේ කියලා කිසි ભેදයක් ගන්න බෑ. කිසි ભેදයකට අයිති නැහැ. හොඳට මතක තියාගන්න. ඔය එකට ආයතන ගැට ගහගත්තාමයි මේ තණ්හා අවුල ඉබේම තියෙන්නේ. අර මම ඔකට උපමාවක් කියන්නේ
මෙහෙම මේ
දැන් කුඤ්ඤකැලි හයක් අරගෙන මෙහෙම වටේට ගැට ගහලා දැන් මේ එක කුඤ්ඤකැලලක එක රැහන ගානේ ලණුව ගානේ තියෙනවා. මේ එක කුඤ්ඤකැලලක තියෙන ලණුව බඳිනු අනිත් කුඤ්ඤකැලේ. අනිත් කුඤ්ඤකැලේ තියෙන ලණුව බඳිනු අනිත් එකේ. අනිත් එකේ තියෙන ලණුව අනිත් එකේ. ඔහොම 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 බැඳහම මැද දැලක් හැදිලා තියෙන ඉබේම නේද? තේරෙනවද කියන්නේ? මෙහෙම වටේට රවුමට කුඤ්ඤකැලි හයක් හිටෙවුවා. හිටෝලා එක එක කුඤ්ඤකැලි ලණු කැලල ගානේ බැඳලා මේ කුඤ්ඤකැලි ලණුව බඳිනවා තව කුඤ්ඤකැලේ. ඒකේ ලණුව මෙහා එක. කොහොම ඔහොම 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 බැඳනකොට මැද දැලක් බැඳිලා ඇති ඉබේ නේද? ඒක තමයි මේ අපිට වෙලා තියෙන්නේ. ඇහෙන් දකින්න එක කනටත් කනින් ගන්න එක නාසයටත් නාසයෙන් ගන්න එක දිවටත් දිවෙන් ගන්න එක මනසටත් මනසෙන් ගන්න එක ඇහැටත් ඔහොම බැඳහම මැද බැඳිලා තියෙනවා දැලක් තෘෂ්ණා නැමති ජාලයේ බැඳිලා තියෙන ඉබේමයි මේ. දැන් මේ කුඤ්ඤකැලේ හයේ තියෙන ලණු ටික ඒකමම පටලලා දාන. මේ කුඤ්ඤකැලේ තියෙන ලණුව ඒකම පටලනවා. මේක තියෙන ලණුව ඒකම පැටලනවා. ඒක තියෙන ලණුව ඒකම පැටලුවොත් මේ දැල ලෙහෙන ඉබේම. ඒ වගේ ඇහෙන් දකින්න දේ අවබෝධය ඇහැටම විතරයි. දිත්තේ දිත්තමත්ත. ඒකාය සම්බන්ධයේ දකින්න දේ අනිත් එකකට ගැට ගහන්නේ. මේ පෙනෙන දේ මේ මෙන්න මේ රසය එනවනේ කියලා මේ රසයට ගැට ගහන්නේ තේන එක. තේරෙනවා. මේ ලණු කැල්ල බඳින්නේ නැහැ මේකේ. එහෙම බැන්දොත් කිසිම හොඳට මතක තියාගන්න මේ මැද දැල බැඳෙනවමයි. හරි පෙනෙන දේ පෙනීම විතරයි දිත්තේ දිත්තමත්ත. ඒකෙන් ආය ලුණු ඇඹුල් හොයන්න බෑ පෙනෙන දේ දිහා බලලා. එහෙමනම් ඕගොල්ලෝ හොදු වෙනකොට ආය දිවට ගාලා බලන්න ඕනේ නෑනේ ලුණු ඇඹුල් බලන්න පේනවනම් දැන් අපි කැමැත්තකින් සමහරට දාන හැදෙනකොට කරන්නේ නෑ ලුණු ඇඹුල් බලන්න දිවට තියන්න අකමැති. නමුත් අර සද්ධාවෙන් හදලා දෙන්න ඕනේ හින්දා අපි දිවේ ගාලා බලනවා නේ. ඉතින් ඇහැට පේනව නම් දකින දේ ලුණු ඇඹුල් අපිට ඉතින් දිවේ ගාලා බලන්න ඕනද? ඕනේ නැහැ නේ. ඉතින් ඒකෙන් පේනව නේද රස ඇහැට පේනවද? පේන්නේ නැහැ. එතකොට මේ පේන දෙයට පුළුවන් නම් බරනිබර බව තේරෙන තරහදී ඕනේද? තරහදීම ඕනේ වෙනවද? මෙහෙම බල්ලා කියන්න බැයිද මෙච්චරක් කිලෝ බරයි කියලා? පේන දෙයට බර අයිති නම් පුළුවන් වෙන්න ඕනේ. එහෙම නම් තරහදී ඕනේ නැහැ නේ. නමුත් බර කියන්න පුළුවන්ද පේන දෙයට? නැහැ. එහෙනම් හොඳට තේරුම් ගන්න මේ ටිකෙන් තමයි මේ සසර ගෙවීම ගෙවා ගන්න පුළුවන් වෙන්නේ මේ අවබෝධය තිබුණොත්. එතකොට ඔන්න වර්ණ රූපය කියන එකට වෙන කිසිම ආයතනයකට දකින්නදී ඈඳන්නේ නැතුව ඉන්නනම් බුදුහාමුදුරුවෝ දිත්තේ දිත්තමත්තන් කියපේ අර්ථය තේරෙනසම් ඕගොල්ලෝ මේ රූප හොඳට දැනගෙන තියෙනවා. එහෙම නැතිනම් ඕගොල්ලෝ දිත්තේ දිත්තමත්තන් කියයි දර්ශනයක් කතා කරයි වචනේ කතා කරයි නමුත් කවදාවත් ඒක කරන්නේ නැහැ ජීවිතේ. ඒයි බුදුහන්වෝ දකින දේ දැකීමක් විතරයි කියලා කිව්වේ. දකින දේ කියලා කිව්වේ සනිදර්ශන රූපේටයි සනිදර්ශන රූපේ සනිදර්ශන රූපියම විතරයි මිසක අනිත් රූප වලට අයිති නෑ කියන එකයි කිව්වේ. අනිත් ආයතන වලට අයිති නෑ කියන එකයි කිව්වේ. එතකොට ඔන්න දැන් විෂය රූපේ ගෝචර රූපේ සනිදර්ශන රූපේ එක්ම රූප ආයතනයේ ඒ රූප ආයතනය හොඳට මතක තබා ගන්න යම් පැහැ සතහනක් හෝ වර්ණ සතහනක් හෝ පෙනෙනවා නම් ඒක තමයි රූපේ. හැබැයි මේ රූපය අත්ත් භව පරියාපන්න නෙමෙයි. හොඳට මතක තියා ගන්න ඕනේ තමා කෙරෙහි වූ තමා තුල වූ පුද්ගලය කෙරෙහි වූ පුද්ගලයට අයත් වූ ධර්මතාවයක් එහෙම නෙමෙයි රූපය කියන එක. පුද්ගලය යන කරුණට පුද්ගලය යන තැනට ගිය රූපයක් එහෙම නෙමෙයි රූපය. පැහැදිලිද? කියන්නේ ඇහැට පේන රූපයට තමයි රූපය කිව්වේ. ඔන්න ඔය රූපය මොකද්ද? උපාදායයි සනිදර්ශනයි. මහ භූත නෙමෙයි සනිදර්ශනයි. ඊගාවට තව කාරණාවක් මතක් කරන්න ඕනේ මට කෙටියෙන්. හොඳට මතක තබා ගන්න ඕනේ තව කරුණක්. ඉදිරියට යනකොටයි තේරෙන්නේ, තාම තේරෙන්නේ නැහැ. නමුත් දැනුමේ තියාගන්න මේ උපාදාය හැම රූපයකටම මහ භූතයන්ගේ උපකාරය ඇතුව හිත සම්බන්ධයි. උපාදාය හැම රූපයකටම මහ භූතයි හිතයි කියන දෙකේ උපකාරය ඇතුවමයි එහෙම රූපයක් අපිට ප්‍රකට වෙන්නේ. ඒක අදාළ නැහැ ඒක පැත්තකින් කියන්න. දැනට මේ රූපේ කියන තැනින් බලාගන්න අරට නිකන් දැනගෙන ඉන්න. දැන් ඊට පස්සේ සද්දය ගත්තාම එතකොට මේ සද්දයේ ස්වභාවය තමයි මොකද්ද? මහ භූත නෙමෙයි උපාදායයි, උපාදායයි අනිදස්සනද සනිදස්සනද? අනිදස්සනයි. අනිදස්සනයි කියන්නේ දකින්න බෑ. දකින්න බෑ නම් දැකලා තියනවද? සද්ද දැකලත් නෑ, දකින්නත් බෑ. එහෙනම් ඕගොල්ලන්ට අහගත්ත සද්දයක් හොයාගෙන යන්න බෑද? සද්දයක් ඇහුණු තැනකට යන්න බෑද ඕගොල්ලන්ට? පුළුවන් නේද? පුළුවන්. ඒ පුළුවන්කම අතීතක් ප්‍රතිසන්දියට යන්නත් පුළුවන්. ඒ කියන්නේ නියම අර්ථයට ආවහම ඇහුණු සද්දයට හොයාගෙන යන්න බැයි නම් ඒ තමයි සුතේ සුතමත්. දැන් ඇහිම ඇහිමක් විතරයි. ආ හොයාගෙන යන්න බෑ. දැන්මම යන්න තියෙන කම නතර කළා තිබුණොත් තමයි මරණයෙන් පස්සේ තියෑම නතර වුණා කියන එක කියන්නේ. දැන් හොයාගෙන යන්න පුළුවන් නම් ඒ කියන්නේ තාම යන්න පුළුවන් ගතිය තියෙනවා කියන එක කියන්නේ. මෙතනින් ධම්ම බැලු හැකි. ජීවත් වෙද්දි මෙයාට කියන්න පුළුවන් මම ඉදීම නැති කළා. උපදින්න ඉවරයි, ආයේ උපදින්නේ නැහැ කියලා. ඇයි? තමන්ට දැන් තේරෙන මෝඩකම නැහැ. ඒක හොයාගෙන යන්න බෑ දැන්. කියන එක දන්නවා. එතකොට දන්නවා දැන් මෙයාට ආහාර නැහැ එහාට යන්න කියන එක. එතකොට දැන් ඔන්න සද්දේ කියන එක ගත්තාම මොනවද බුදුහාමුදුරු පෙන්වන සද්ද? හස්ති සද්ද කියන්නේ ආයත්තු කෑ ගහනවා, අලි කෑ ගහනවා, අස්සය කෑ ගහනවා, හරක් කෑ ගහනවා, මිනි බෙර, තනා බෙර, සක් ගෙඩි හඬ, රත සද්ද, මිනිස්සුන්ගේ සද්ද, අමනුෂ්‍යයන්ගේ සද්ද, හුලං හඬ, ජලය ගලන හඬ කියලා කතා කරන හඬවල් තියෙනවා නම් අපි මේ දැන් මේ කතා කරනකොට පෙන්නකොට අපි දැනගත්ත විදිහටම තහවුරු කරගන්න එපා. ජලය හඬව මනුස්ස හඬ කියනකොට ඒ නිමිතිම ගන්න එපා. අපි එහෙම කතා කරපු, අපි කියපු ඒ තැන්වල තියෙන සද්දේ තියෙනවා නම් ඒ සද්දය දකින්න බෑ කියන තැනට එන්න ඕනේ අපිට. තේරුණාද? මේ ආයතන පිළිසින දකින්න ඕනේ වේගෙන්, දක්ෂ වෙන්න ඕනේ. ඔකට කියනවා ආයතන කුසල වෙන්න. ආයතනයන්ගේ දක්ෂ වෙන්න, විමසා බලා කටයුතු කළා දක්ෂ වෙන්න ඕනේ මේක. එතකොට සද්දේ කියන එක කවදාවත්ම දැකලා නැති දකින්න බැරි එකක් වෙන්න ඕනේ සද්දේ කියන එක. එතකොට අපිට අද හිතෙන්නේ යම් සද්දයක් ඇහෙනවා නම් සද්දේ ඇහෙනකොට ඒ සද්දේ ඇහෙන දේවල් දකින්න පුළුවන් කියන මට්ටමක් නේ. ඒ කියන්නේ මේ කණුවේ තියෙන රැහන අනුත් කණුවට බැඳලා ඔය තියෙන. ඒ කියන්නේ දැලවියන ක්‍රමයට හින්දා ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ ඇහෙන කොට ඇහෙන නිමිත්තක් ගන්නවා. අපි ඇහැයි කනයි දෙක බැඳලා ඔය තියෙන්නේ. ඇහැට පේන එකට කියනවා මේක හග්ගෙඩිය කියලා. කනට ඇහෙන සද්දය ඇහුනහම මේ දෙක ගැට ගහගෙන පේන එකට මේ හග්ගෙඩිය සද්දේ කියලා ඔය බැඳගෙන තියෙන්නේ. ඒකයි මේ දැන් අපිට සද්දේ දකින්න පුළුවන් වෙලා තියන්නේ අද. ඒකයි සද්දයාකේක හොයාගෙන යන්න පුළුවන්. මේ සද්දේ නැවත ගන්න හොයාගන්න තියෙන නිමිත්ත තමයි ඇහැ. දැකපු එක නැවත හොයාගන්න තියෙන නිමිත්ත තමයි කන. ඉතාමත්ම දුබල නැගිටින්නවත් බැරි මිනිස්සෙකුට නැගිටින්න බෑ. එයාට සැරයටියක් හරි අල්ලගන්න මොකක් හරි තිබුණොත් එයා නැගිටිනවා. එහෙම නැත්නම් හරිම දුබල මිනිස්සයා එහෙමම මැරලා යනවා අල්ලගන්න එකක් නැති වෙනවා. එක ආයතනයකට තව එක ආයතනයක් සම්බන්ධ වුණොත් හැරමිටියක් දුන්නා වගේ. අල්ලගන්න අත්වලක් දුන්නා වගේ අල්ලගෙන නැගිටිනවා. හොයාගෙන යනවා. තව හැරමිටියක් අත්වලක් දුන්නේ නැත්නම් එයා එහෙමම නැගිටින්න කරු ඉඳලා මැරලා යනවා වගේ. ආය ප්‍රතිසන්දියට කරුණ හිටින්නේ නැහැ තව ආයතනයක් ගැට ගැහුවේ නැත්නම්. දැන් උන සද්දේ ඇහුණා කියන්නකෝ. අහනකොට මේ සද්දේ ආපහු ගන්න මෙයාට දුන්න අත්වල තමයි අර ඇහැට තියෙන නිමිත්ත ගැට ගහපු. මේක තමයි හග්ගෙඩියේ. දැන් ඇහැට පෙවුණු සුදු පාට අර නිමිත්ත ඒක ඇහැට නෙවෙයි දැන් අපි දැක්කනේ වර්ණ සටහන පේන්නේ කොහටද? වර්ණ සටහනක් පේන්නේ කොහටද? ඇහැට. ඒක රූප ආයතනය. තේරුණා නේද? පාට පේනවන සුදු පාටට ඒක රූප ආයතනේ එච්චරයි සංදර්ශන. උන් ඒක රූපය. සද්දේ කියලා යමක් තියෙනවනම් ඒක දකින්න බෑ අනිදර්ශන. ඇහෙන මොහොත විතරයි. දැන් ඔය දෙක එකට ගැට ගැහුවාම මෙහෙන් ගන්නවා සෝත විඥානය හරහා කන හරහා සද්දය අහගන්නවා ඇහැ හරහා චක්කු විඥානේ වර්ණ සටහන ගන්නවා දෙකේකට සංකලනය කරලා මනෝ විඥාණයෙන් හදනවා එකක් මේ සද්දේ හග්ගෙඩිය කියලා ඔන්න කර්ම කියන්නේ ඒක. දැන් ඔන්න ඕන වෙලාවක මේ සද්දය හොයාගෙන යන්න බැයිද? සද්දය ආපු තැන හොයාගෙන යනවා කියලා කරගෙන යන්න තියෙන මේ සද්දය කියන තැන ආපහු උපදවා ගන්න එතෙන්ට යන්න නැගිටින්න තියෙන එකම අත්වල වුණ අර ඇහැ දැකපු එක. තේරුණා නේද? ඊට පස්සේ ඇහැටත් එහෙමයි යම් රූපයක් දැක්කොත් සද්දයක් ඇහුණොත් අහවල් සද්දේ ඇහෙන තැනයි මෙහෙම රූප පේන්නේ කියලා ගැට ගහගත්තොත් මේ සද්දේ අහගෙන රූප බලන්න පුළුවන්. ඇහැ උපදවා ගන්න පුළුවන්. මේ එක එක්කෙනාට සම්බන්ධ කරගත්තොත් තමයි නැගිටලා යන්නේ මේ. ඒ හිඳයි බුදුහාමුදුරුවෝ බාහ්‍ය දවිචිතරණ වහන්සේට දේශනා කළේ දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිෂ්‍යති. ඇහිම ඇහිමක් විතරයි දැකීම දැකීමක් විතරයි ඇහිම ඇහිමක් විතරයි දැනීම දැනීමක් විතරයි දැනගැනීම දැනගැනීමක් විතරයි. බාහිය ඔබට යම් වෙලාවකදී ඇහිම ඇහිමක් විතරක් වුණොත් දැකීම දැකීමක් විතරක් දැනීම දැනීමක් දැනගැනීම දැනගැනීමක් විතරක් වුණොත් බාහිය එකල්ලි ඔබ එහි නැහැ. ඒ අරමුණේ ඇල්ලලා නැහැ තණ්හා මාන දිට්ඨි වශයෙන්. ඔබ එහි නැතිනම් එකල්ලි බාහිය ඔබ මෙලොව නෙමෙයි. ඔබ මෙලොවේ නෙවෙයි නම් බාහිය ඔබ පරලොවත් නෙමෙයි. බාහිය එහෙනම් ඔබ මෙලොව පරලොව දෙතර අතරක් නෙමෙයි. මේ එකකින්වත් පරවන්න බෑ. බාහිය දුකේ අවසාන මෙන්න මේකයි කියලා පෙන්වනවා. එතකොට අද අපිට පුළුවන් වුණොත් දිත්තේ දිත්තමත්තන් කියන තැන නිවා කරගන්න එදාට අපි ඒකේ නැහැ. අපි එහි ඇල්ලුවා නැහැ. ඇල්ලා කියන්නේ ආපහු ගන්න තියෙන දේ තමයි තව ආයතනයක් මේකට බැඳලා තියෙනවා නම් අපි ඒකේ ඉන්නවා. ආපහු හොයාගෙන යන්න පුළුවන් නම් හොඳට දැනගන්න ඒ පුළුවන් කෙනාටයි. පුද්ගලයාටයි. එයා තමයි දන්නේ මේ දේ ගැන. තියෙන තැන දන්න කෙනෙක් ඉන්නවා. තියෙන තැනක් තියෙනවා නම් පුද්ගලයා හොයාගන්න හොඳම දේ තමයි දැකපු අහපු දේවල් තියෙන තැන දන්නවා. හොඳට. ඒ දන්න කෙනා තමයි මෙහෙ.
ඉන්නවා. පුද්ගල භාවයේ තියෙනවට පුද්ගල භාවයේ පවතිනවට එකම කාරණාව දැනගන්න දැකපු අහපු දේවල් අහවල් අහවල් තැන්වල තියෙනවා කියන දැනුම ඇති ඕගොල්ලන්ට. ඒකෙන් දැනගන්න පුද්ගලයා ඉන්නවා කියලා. පුද්ගලයා ඉන්න බවට තියෙන සාක්ෂිය තමයි මේව තියෙනවා කියන එක, මේව තියෙනවා කියන එකට තියෙන සාක්ෂිය තමයි පුද්ගලයා ඉන්නවා කියන එක. ඕගොල්ලන්ට දැකපු අහපු දේවල් වල එකම නිමිත්තක්වත් නැති වුණොත් සිහි කරගන්න. ඒ කියන්නේ මේ පුද්ගලයා නැහැ. පුද්ගල භාවයේ නැහැ. කෙලෙස් නැහැ. පුද්ගලය නැතිනම්, පුද්ගල භාවය නැත්තම් කෙලෙස් නැතිනම් ආශ්‍රයක් සෑහයි නම් ඒක දැනගන්න පුළුවන් මොකද්ද? මෙහි දැකපු හතු දේවල් නැහැ. එච්චරයි කරන්න තියෙන්නේ. නිවන් දකින්නවා කියලා මේ මරණයෙන් පස්සේ කරන එකක් නෙමෙයි. ඉතින් ඒ ටික වෙන්න නම් මේ කාරණා ටික තේරුම් කරගන්න ඕනේ. එතකොට ලෞකික දහයට දහය බුද්ධ පූජාව තියන්නේ දහය මාත්‍රික. එතකොට ඔන්න සද්දේ කියන එක දැනගන්න ඕනේ. කවදාවත් දැකලා නැහැ, දකින්ද බෑ, දකින්නෙත් නෑ කියන තැනට අපේ අවබෝධය යන්න ඕනේ. අපි සසරෙන් එතරෙන නම් මේක පෙන්නනවා විදිහටම සද්දේ කියන එක අනිදර්ශනයි, මහ භූත නෙමෙයි උපාදාය රූපයි අනිදර්ශනයි කියලා පෙන්නන තැනට හොඳට බලන්න ඕනේ. මට මේ මින්ම පේනවද? තමන්ව බැලබල කෙලස් රහින්ද තියෙන්නේ. වෙන මොකුත් නෙමෙයි. මෙහෙම බලබල අනිත ආයතන මෙතන හඳුනගන්න තියෙන්නේ. සද්දයක් ඇහෙනකොට මට තාම තියෙන්නේ මේ ඇහෙන සද්දේ මේව පේනවා කියලා. ඒ කියන්නේ මට මේ රූපය ගැන තියෙන අවබෝධය අඩුයි හින්දා නේද? මේ ආයතන දෙක හඳුනගන්න තියෙන මේ වෙලාවට.
පූජ්‍යපාද මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලැබූ ධර්මදේශනාවෙහි එක් කොටසකටයි ඔබ ඒ සවන් දුන්නේ. මෙම ධර්මදේශනාවෙහි මීළඟ කොටසට ඔබට තවත් දින කිහිපයකදී සවන් සිසිලස ධාම් ප්‍රචාරක සේවාව තුළින් ශ්‍රවණය කිරීමට අවස්ථාව ලැබෙනවා.